සමන්තා චක්කවාලේ සූ අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒ අපගේ ශාස්ත්‍රු සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දිනාගේම নমස්කාරය වේවා සුපින්වත්නි ඔබ හැම දිනාම ඊටාම ශ්‍රද්ධාවෙන් බලාපොරොත්තු වන්නේ ධර්ම ශ්‍රවණය කරන්නටයි අද මේ දේශනාවේ දායකත්වයේගෙන කටයුතු කරන්නේ රද්දොළුගම ජාතික නිවාස යෝජනා ක්‍රමේ පදිංචි තරින්ද්‍ර අවිෂ්කරණවක සහ ශෙනුක අචින් රණවක කියන පින්වත් දරුවන් දෙදෙනා එකතු කරගෙන මේ මෞතුමිය විසින් තමයි මේ දේශනාවට දායකත්වයේගෙන කටයුතු කරන්නේ. ඒ පින්තුන්ට දේශනාව අවසානයේ අනුමෝදනා කරන්නට බලාපොරොත්තු වෙනවා. දැන් ධර්ම ශ්‍රවණී කරන්නට කාලය. පින්වත්නි අපේ ජීවිතයේ තියෙන්න ඕන ඉතාම වැදගත් දෙයක් තමයි අපිට හරි උපකාර කරන දෙයක් මේ ජීවිතේදීම මේ හැම වෙලාවකම සිත තුළ කුසලයට එකතු වෙන හැකියාවට මිය යන්න නොදී තියාගන්න පරිස්සම් වෙන්න ඕන. ඒකට අපි කියනවා කාලේන කාලං පග්ගහ නිමිත්තං මනසිකාතබ්බං කියලා. එතකොට මේ කාලෙන් කාලෙට අපේ සිත නොයේ කෙලෙස් ඇවිල්ලා ධර්ම මාර්ගේ විසිවිල යනවා අපේ ජීවිතේ. අපි හිතනවා නෑ නෑ මම නම් වැටෙන එකක් නෑ කියලා. ඒවුන්ට අපි දන්නේම නැතුව වැටෙනවා පින්වත්නි. අපි දන්නේත් නෑ වැටුණාන් පස්සේ. එහෙම වැටිච්ච මිනිස්සු අපිට නම් හරියට මුණ ගැහෙනවා. මේ හොඳට ඉන්නවා ධර්මී. පින්වත්නි සම්පූර්ණින් කන පිට හැරිලා. මන් දන්න හොඳ මහත්තයෙක් හිටියා. ඒ මහත්තය උගාක් බණ අහලා පිළිවෙත් පුරාගෙන හිටියේ. ඊට පස්සේ ලොකු මිත්‍යාවකට අහුවෙලා. මේ කාලේ ලංකාවේ එක එක මිත්‍යා තියෙනවනේ. ඒකට අහුවෙලා. ඉතින් එයා ඒ පොත් අපිට කියවන්න මේ පොත් ගෙනල්ලා දීලා ඒවා කියවන්න පුදුමාකාර පෙළඹවීමක් හදන්න හදනවා. මේක ඇත්තක් තියෙනවා, මේක සත්‍යයක් තියෙනවා කිය කිය බලානේ යද්දී ඇති දෙයක් නැහැ. නමුත් එයා ඒ දෘෂ්ටි අතාරින්න කැමති නැහැ. මට නම් හිතාගන්න බෑ කොහොමද මිනිහෙක් එහෙම මේ දෘෂ්ටියට අහුවෙන්නේ කියලා. කෙලෙස් කියන්නේ මහා පුදුම බලවත් දෙයක්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාලා කාලේන කාලම් පග්ගහ නිමිත්තං මනසිකාතබ්බං. කාලෙන් කාලෙට යම් කෙනෙක් තුළ තියෙන්න ඕන දෙයක් තමයි හැම වෙලාවකම මේ අර ධර්මයයි අධර්මයයි විමස විමසා ධර්මයේ මත උත්සාහවත් බව තියෙන්න ඕන. ඒ ධර්මයේ මත උත්සාහවත් බව නැති වුණොත් එහෙම ඇතුලේ ධර්මයේ මිය ගිහින් කෙලෙස් රජ කරන්න පටන් ගන්නවා. කෙලෙස් රජ කරන්න පටන් ගන්නවා. මේ ලෝකේ සත්‍ය වගේ පේන බොහෝ දේවල් වල සත්‍ය කියලා ගන්නෑ. බැලූ බැල්මට නිකන් සත්‍යයක් වගේ අපිට පේනවා. නමුත් පින්වත්නි හොඳට මතක තියාගන්න ඒවා තුල ලොකු සත්‍යක් නෑ. ඒවා තුල ගැඹුරු සත්‍යක් නෑ. ලෝකේ සත්‍ය කියන්නේ එකයි. ඒ තමයි සමුදය සත්‍යයි, නිරෝධ සත්‍යයි. ලෝකේ ඇතිවීම නැතිවීම තරම් පරම ඇත්තක් ලෝකේ තවත් නැහැ. ඒ ඇතිවීම නැතිවීම දකින්න හැකියාව තරම් කුසලයකුත් නැහැ. ඒ ඇතිවීම නැතිවීම පදනම් කරගෙන මට පාලනය කරන්න බෑ කියලා දකින්න හැකියාව තරම් දුකින් මිදෙන්න පාරකුත් නැහැ. ඒක මැතිවීම නැතිවීම නම් ලෝකේ පදනම ඇතිවෙලා නැතිවෙලා යනකම ඇතුලේ මට බෑ මුකුත් කරන්න. ඇයි ඇතිවෙන්නේද නැතිවෙන්නේද කර්මයට අදාළව. පවතින්නේද කර්මයට අදාළව. බිඳෙන්නේද කර්මයට අදාළව. එහෙමනම් මට කරන්න පුළුවන් ලොකු හපංකමක් නෑ. ඒ විදිහට දකින්න එක තරම් ඒ දැක්ම තරම් මේ දුකෙන් මිදෙන්න වෙන පාරක් නෑ පින්වත්. ඒක තමයි දුකෙන් මිදීමේ පාර. ආයි දුකෙන් මිදෙන්න වෙන විදිහක් නෑ. ඔයාලගේ ජීවිතය තුළ මේ ඇත්ත දකින්න මේක පොඩි දෙයක්. හැබැයි මේක අපි කරගත්තොත් අපිට දුක ගලන එක නවතිනවා. අපේ සිත් දුකෙන් මිදෙනවා. ඇයි සිතින්නේ දුක වළඳන්න වෙලා තියෙන්නේ? සිතින් තමයි දුක වළඳන්න වෙලා තියෙන්නේ. ඒ නිසා ඔයාලගේ ජීවිතේ ධර්මයේ මිය යන්න තියෙන ඉඩ හරිම වැඩි. ධර්මයේ මිය ගියොත් ඉතින් දුක විතරයි. දුක විතරයි. ඒතකොට ධර්මයේ මිය යන්න නොදී ඕගොල්ලෝ තුල ඇති වෙන්න ඕන පරිස්සමට තමයි අපි කියන්නේ කාලේන කාලං පග්ගහනිමිත්තං මනසිකාතබ්බං. මේ කියන්නේ මම කව ධර්මයේ මත උත්සාහ කළ යුතුයි කියන අර්ථය හැම වෙලාවකම මතු කරගන්න. නමුත් අපිට පේනවා ලංකාවේ බොහෝ මිනිස්සු දෙස බැලුවාම ඔවුන්ට පාරේදී ධර්මයක් නැහැ. කඩපිලේදී ධර්මයක් නැහැ. ධර්මයක් නැහැ. ඔවුන් වංශලයේදී ධර්මයක් ඇතැයි හිතාගෙන ඉන්නවා. ධර්මශාලාවේදී ධර්මයක් ඇතැයි ඔවුන් හිතාගෙන ඉන්නේ. ඔවුන් හිතාගෙන හිටියට ඒකේ ධර්මයක් නැහැ. ධර්මයක් තියෙන කෙනා පින්වත්නි ලෝකේ ප්‍රාර්ථනා කරන්නේ. ධර්මයක් තියෙන මිනිස්සු ඉන්නව නේද ලෝකේ ප්‍රාර්ථනා කරන්නේ? ධර්මයක් තියෙන මිනිසුන්ගේ ජීවිතේ ප්‍රාර්ථනා නැහැ. ධර්මයක් තියෙන මිනිස්සු ලෝකෙ දකින්නේ වෙනම විදියකට. ලෝකේ ප්‍රාර්ථනා කරන්නේ ලෝකෝත්තරත්වය ගැන දන්නේ නැති මිනිස්සු. මොකද ප්‍රාර්ථනා කළ මොනවද ලැබෙන්නේ නැහැ නේ. එක මිනිස්සෙක් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට අභියෝග කළාව. බල කර අභියෝග කළාත් නෙමෙයි බල කළා. ඔබ වහන්සේ මගේ ඥාතිවරයා වෙනුවෙන් ප්‍රාර්ථනා කරන්න ඕන. බුදුරජාණන් සෝදල මොකද්ද කියලා ඇහුවා. මම නැති වෙලාවක මගේ ඥාතිවරයා මිය ගිහින් ඔහුගේ සුගතිය ගැන ඔබ වහන්සේ පතන්න. එයා බල කළා බුදුරජාණන් වහන්සේට. ඉල්ලීමක් කළා අසරණකමට. ඉල්ලීමක් කළා. බුදුරජාණන් වහන්සේ කිව්වා හරි. ඔබ ඔච්චරම කියනවා නම් මං කියන දේ කරන්න කිව්වා. ගිතෙල් පුරවපු කලෙකුත් ගල් පුරවපු කලෙකුත් ගල් කැට පුරවපු කලෙකුත් කල දෙකක් අරන් එන්න කිව්වා හොඳට. අර කලේ කට වහලා රුදු දෙද්දකින් බැඳලා අරන් ඉන්න කිව්වා. එයා ඉතින් සතුටු වුණා. ඇයි? එයා හිතුවා මේ ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ ප්‍රාර්ථනා කරන ක්‍රමයේ වෙන්න ඇති මේක. එයා ගිහින් හොඳට ගල් එහෙම හොදලා කලේකට දාලා පිරිසුදු කලේක ඒක වහලා උඩින් වහලා ගිතෙලුත් පුරවල කලේකට ඒකත් උඩින් වහලා අරන් ආවා. බුදුරජාණන් වහන්සේ වදාලා මේක මේ ගඟේ හිමීට ගඟ ගලනවා පහළට. වේගින් ගඟ ගලන්නේ හිමීට බහිනවා. කිව්වා ගඟේ පා කරන්න කිව්වා. පා වෙනකොට පහර ගහන්න කිව්වා. කලේ කුඩු වෙලා යන්න පා ගහන්න කිව්වා පොළු කැල්ලක් අරගෙන. එතකොට අර ගිතෙල් ටික ඔක්කොම වතුර උඩ පා වෙන්න ගත්තා. ගල් කැට ඔක්කොම පොළොවේ යටට ගියා. පතුලට ගියා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා දැන් ඔයා මෙහෙම ප්‍රාර්ථනා කරන්න කිව්වා. මේ ගල් කැට උඩ පා වේවා කියලා. මේ ගිතෙල් යට යාවා කියලා ප්‍රාර්ථනා කරන්න කිව්වා. එතකොට යා නලල රැලි ගන්නවල බුදුරජාණන් වහන්සේ දෙස නිසොල් මංව බලාගෙන හිටියා. එතකොට බුදුරජාණන් වහන්සේ දිහා බලාන හිටියා. යා නලල රැලි ගන්නවගෙන බලාන හිටියා. යා කිව්වා අනේ ඔබ වහන්සේ සමා වෙන්න මම මෙහෙම කිව්වට. ගල් කැට නම් මං කවදාවත් පාවිනවා දැකලා නැහැ. ගිතෙල් වතුර මතමයි පාවෙන්නේ. ඒව කවදාවත් වතුරත් එක්ක වෙන්ව පවතිනවා මිසක් වතුර මත තිබුණත් වතුරත් එක්ක කවලම් වෙලා වාසය කිරීමක් නැහැ. ඔබanse මොනවද මේ කියන්නේ කියලා ඇහුවා. එතකොට උන්වහන්සේ වදාලා ඔයා කියන්නේත් ඔය වගේ එකක්. ඔයාගේ මියගිය ඥාතිවරයා වෙනුවෙන් සුගතිය ප්‍රාර්ථනා කරන එක හරියට ගල් කැට යට ගියපුවා පොළොවේ මත වතුර මත පාවේවා කියලා හිතනවා. ඒ කවදාවත් වෙන්නේ නැහැ කියනවා. ඒ කියන්නේ ප්‍රාර්ථනාවකින් ලෝකෙ මොකුත් වෙන්නේ නැහැ. ලංකාවේ මිනිසුන්ට දුක නිමා වේවා කියලා ප්‍රාර්ථනාවක් තියෙනවා. වැඩපිළිවෙලක් නැහැ. ප්‍රාර්ථනාවත් එක්ක තියෙන්න ඕන ඉතා වැදගත් දේ තමයි ඔයාලට ඔයාලගේ ජීවිතය තුළ වැඩපිළිවෙලක් තියෙන්න ඕන. ඔයාලගේ ජීවිතයට වැඩපිළිවෙලක් ඕන. ඒ වැඩපිළිවෙල ඇතුලේ ප්‍රාර්ථනා කරන්න. එතකොට ඒ අනුව සිත වැඩ කරන්න පුළුවන්. ඒ පූර්ව ගත්ත අර්ථයට අනුව සිත වැඩ කරන්න පුළුවන්. හැබැයි ඒකට වැඩ පිළිවෙලක් ඕන. ඒ නිසා මේ ජීවිතය අවබෝධය කරන්න ඕන කියලා ඔයාලට හිතෙනවනම්, මේ ජීවිතේ පිරුණම් පාන්න ඕන කියලා හිතෙනවනම්, මේ ජීවිතේ දුක නිමා කරගන්න ඕන කියලා ඔයාලට දැනෙනවනම්, පින්වත්නි ඔබට තියෙන්නේ බුදුරජාණන්සු වදාළ රටාව ඇතුලේ ජීවිතේ ගෙවන්නයි. පන්සලේ රටාව ඇතුලේ ජීවිතේ ගෙවන්න එපා. මොකද ධර්මයේ අදාළ වෙන්නේ පන්සලට නෙමෙයි ජීවිතේටයි. ධර්මයේ අදාළ වෙන්නේ ධර්මශාලාවට නෙමෙයි ජීවිතේටයි අදාළ වෙන්නේ. ජීවිතේ සහ ධර්මය එකක් වෙන මට්ටමටම ධර්මය අතහරින්න නැතුව ඉන්න. මේක කියන්නේ ජීවිතය සහ ධර්මය කියන්නේ දෙකක් නෙමෙයි එකක්. ජීවිතයයි ධර්මයයි කියන්නේ එකක්. ඒතකොට ජීවිතය සහ ධර්මය කියන්නේ එකක් වෙන මට්ටමට දියුණු කරා. දැන් අද බලන්න ධර්මය ඈතින් තියෙනවා. ජීවිතය තවත් කොනක තියෙනවා. ඉතින් ඒ ඊට පස්සේ ඔය අතර ධර්මයට සමීප වෙන්න කියලා හිතාන මිනිස්සු ආරාමවල හාඳුරුරුන්ගේ පස්සේ දුවනවා. ධර්මයේ ඈතක තියෙන්නේ. ධර්මයේ හොයනවා ගිහින් බෝධිය ළඟට ගිහින් ධර්මයේ හම්බ වෙන්නේ. ධර්මයේ සහ ජීවිතේ එකක් වෙච්ච දවසටයි ඔයගොල්ලෝ පිරිනුවම් පාන්නේ. මොකද ජීවිතේමයි ධර්මය. ධර්මයේමයි ජීවිතය. ඒ ජීවිතය තුළ තියෙන ධර්මය තමයි භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් අපට වදාළේ. පින්වත් මහණෙනි මේ රූපයේ දෙස බලන්න. මේ රූපයේ දෙස බලන්න. ආහාරයෙන් හටගත්ත මේ රූපයේ දෙස බලන්න. ඍතුයෙන් හටගන්නා වූ රූපයේ දෙස බලන්න. කර්මයෙන් හටගන්නා වූ රූපයේ දෙස බලන්න. හිතට අනු හටගන්නා වූ රූපයේ දෙස බලන්න මහණෙනි කී කියා ඔබට බුදුරජාණන් වහන්සේ ඔබේ ජීවිතයේම දකින විදියයි වදාළේ. භාග්‍යතුන් වහන්සේ වදාළේ ඔබට ඔබගේ ජීවිතයේ දකින්න විදිය. ඉතින් මෙච්චර පැහැදිලිව ජීවිතයේ දකින්න ධර්මයේ පැහැදිලි කරලා තියෙද්දී ධර්මයේ හොයාගෙන ඔබ භික්ෂුවක් පසුපස එනවනම් මේ අපි පස්සෙවත් එනවනම් ඒක තේරුමක් ඇති වැඩන්නේ. ඔයාලා මේ කියනේ වහලා සංසිඳින්න පින්වත්නි. ඕගොල්ලන්ගේ ජීවිතය තුළ සංසිඳීම ඔයාලම හදාගන්න ඕන එකක්. ඒකනම් කාටවත් හදලා දෙන්න පුළුවන් එකක් නෙමෙයි. ඒත් එක්කම ඔයාලගේ ජීවිතයේ තියෙන්න ඕන ඉතා වැදගත් දෙයක් තමයි පින්වත්නි. ඉතාම වැදගත් දෙයක්. එතකොට ධර්මය ඇතුලේ මියයන්ට නොදී තියාගන්න ඔයාලා දක්ෂ වෙන්න ඕන. දක්ෂ වෙන්න ඕන. එතකොට ඒකෙදි මූලික දේ මොකද්ද? මූලික දේ තමයි කාලේන කාලම් පග්ගහ නිමිත්තම් මනසිකා තබ්බා. ඒ එයා මනසිකාර කර කර බලන්න ඕන මගේ ඇතුලේ ධර්මය මිය යනවද ධර්මය වැඩෙනවද කියලා. ඒක අපින් ඇවිල්ලා ඇහුවට වැඩන්නේ. දැන් ලංකාවේ සමහර මිනිස්සු අපින් ඇවිල්ලා අහනවා මම මෙහෙම කරනවා අරම කරනවා දැන් මං හරිද කියලා. ඔයාලා හරිද කියලා ඔයාලම තමයි දන්නේ. ඔයාලගේ වචන මත අපිට දැන් බුදුරජාණන් වහන්සේට නම් ඒ නිගමනයට එන්න පුළුවන්. ඒ නිගමනයට භාග්‍යතුන් වහන්සේට එන්න පුළුවන්. අපිට බෑනේ පින්නොත්. ඇයි ඔයාලගේ චේතනාව වැඩ කරන විදිය, චිත්ත සංස්කාර ගලන විදිය, ඊට පස්සේ ඔයාලා තුල පින්නොත්නි අභිසංස්කාරයන්ගේ හැසිරීම, කෙලෙස් වලින් බැටකන විදිය, ඊට පස්සේ ඔයාලගේ චරිතය තුළ පවතින රාගයේ ප්‍රමාණය, ද්වේෂයේ ප්‍රමාණය, මෝහයේ ප්‍රමාණය, ඔබට තියෙන විසිරෙන සිතක්ද, හැකිලුණු සිතක්ද, ඒවා ඔක්කොම දන්නේ ඔයාලමයි. ඔයාලා මේ ධර්මශාලාවට ඇවිල්ලා මේ බණශාලාවේ වාඩි වෙලා ඉන්න විදියට මට කියන්න පුළුවන්ද ඔබට තියෙන වික්ෂිප්ත සිතක්, ඔබට තියෙන සංකීර්ණ සිතක් කියලා මට කියන්න බෑ. මොකද ඕගොල්ලෝ මේ ආකෘතියේ ඔය වාඩි වෙලා ඉන්නේ. ඕගොල්ලන්ගේ සැබෑ ස්වરૂපය, ඕගොල්ලන්ගේ ප්‍රකට වෙන ගෙදරදී, ඔෆිස් එකේදී, පාරේ තොටේදී, අන්නේ ස්වභාවයේ ඇතුලේ ධර්මයට මැරෙන්න දෙන්න එපා. ඒ ස්වභාවය තුළ ධර්මයේ කියලා කියන්නේ සංසුන්ව භික්ෂුව ඉස්සරහා ධර්මශාලාවේ පෝය දවසේ අසුන් ගැනීම නෙමෙයි. ධර්මයේ කියන්නේ ඔබගේ ජීවිතයේ රටාව ඇතුලේ පවත්වන්න ඕන එකක්. ජීවිත රටාවට අදාළ එකක් ධර්මයේ කියන්නේ. ඒ නිසා කාලේන කාලම් පග්ගහ නිමිත්තං මනසිකා තබ්බං. මගේ ඇතුලේ ධර්මයේ මිය යනවද ධර්මයේ වැඩෙනවද කියලා ඔබ කාලෙන් කාලෙට ඔබ ඔබගේ හෘද සාක්ෂියෙන් අහන්න ඕන. ඒක ඔබ ඔබේ ඇතුළාන්තයෙන් අහලා බලන්න ඕන. ඒක ඔබ ඔබේ හෘද සාක්ෂියෙන් අහන්න ඕන දෙයක් මිසක් අපෙන් අහන්න ඕන දෙයක් නෙමෙයි. දෙක, දෙවැනි කාරණය තමයි කාලේන කාලං සමාධි නිමිත්තං මනසිකා තබ්බං. සමාධි නිමිත්ත. ඒ කියන්නේ අපේ සිතේ ස්වභාවය තමයි පංචකාම අරමුණු කරගෙන ඒවාට අනුව සිත පවත්වන එක. ඔන්න ඔය ගතියෙන් සිත මුදවාගෙන කොච්චර මට ඉන්න පුළුවන්ද කියලා තමන්ගෙන් විමසන්න. සමාධිය කියන එකේ මූලික தত্ত্ব ඒක. සමාධිය තෝරද්දී තමයි ඔය සමාහිත සිත කියලා හැම සිංහලෙන් කියන්නේ. දැන් ඔයාලට සමාහිත සිතක්ද තියෙන්නේ අසමාහිත සිතක්ද කියන්නේ තියෙන්නේ කියලා කාලෙන් කාලං කාලේන කාලං මනසිකාතබ්බං. ඔයාලා තමයි මනසිකාරය කරලා බලන්න ඕනේ. මට සිතේ තියෙන්නේ විසිරුණු සිතක්ද හැකිලුණු සිතක්ද කියලා ඔබ ඔබෙන් අහන්න ඕනේ. ඔය ප්‍රශ්න දෙක අහන්න හැමදාම. නිතරම ඔබ ඔබෙන් ඔය ප්‍රශ්න දෙක අහන්නකෝ. ඊළඟට කවර තත්ත්වයක් වුණත් පශ්චත්තාපයට නම් හේතු නැහැ. දුක් වෙන්න එපා. අඬලා වැළපිලා සෝසුසුමෙල්ල වැඩක් නැහැ. තුන්වෙනි එක තමයි කාලේන කාලං උපේක්ඛා නිමිත්තං මනසිකාතබ්බ. මේ කවර තත්ත්වයක් වුණත් මැදහත් වෙන්න ප්‍රාර්ථනා එපා. ඕනෑවට වඩා ප්‍රාර්ථනා එපා ලෝකේ. ඕනෑවට වඩා ප්‍රාර්ථනා ජීවිතේ තියන්න එපා. උපේක්ඛා කාලේන කාලං උපේක්ඛා නිමිත්තං මනසිකාතබ්බ. පුළුවන් තරම් සිත මැදහත් කරගන්න. පුළුවන් තරම් තමන්ගේ සිත මැදහත් කරගන්න. උපේක්ඛා නිමිත්තං මන. එතකොට මැදහත් කරගන්නේ දැන්. ඒ කියන්නේ මේ අවස්ථාවට හුරු වෙන්න ජීවිතේ. අවස්ථාවට හුරු වෙන. නියගයට හොඳට හුරු වෙන්න. නියගයට හොඳට හුරු වුණාට පස්සේ වසානේ ආවත් එකයි නැතත් එකයි. ලස්සනයි මේ ජීවිතේ. ඒ කියන්නේ මේ මොහොතේ නියගේ නම් තියෙන එකට හුරු වෙන්න ඕන. වස්සානේ ප්‍රාර්ථනා කරලා වැඩක් නැහැ. මොකද වැස්ස ප්‍රාර්ථනා කරලා වැටෙන එක නෙමෙයිනේ. මේ සතර මහා ධාතුන්ගේ රිද්මේට අදාළ දෙයක් නේ වර්ෂාව කියන්නේ. ඒක අපිට නියගේට හුරු වෙන්න වස්සානේ පතන් දෙපා. නියගේට හුරු වෙච්ච මිනිහෙකුට වැස්සත් එකයි නැතත් එකයි. මේකෙන් මම මේ අදහස් කරන්නේ මේ මොහොතේ කටුක සංස්කාර ඔබට විපාකෙ පිණිස ඉදිරිපත් වෙලා තියෙන්න පුළුවන්. අමිහිරි සංස්කාර ඔබට විපාකයේ පිණිස ඉදිරිපත් වෙලා තියෙන්න පුළුවන්. ඒ අමිහිරි සංස්කාරයන්ට අභියෝග කරන්න එපා. ඒක ඇතුලේ ඔබේම අතීත අකුසල සංස්කාරයන් බව දකින්ද. කටුක අමිහිරි අකුසල සංස්කාරයන් මේ මොහොතේ ඔබට විපාකයේ පිණිස ඉදිරිපත් වෙලාද කියලා අපි දන්නේ නැහැ. ඒ අමිහිරි කටුක සංස්කාරයන් ඔබ තුල විපාකයට ඉදිරිපත් වෙනකොට ඔය පින්නතුන්ලා දක්ෂ වෙන්න අනේ මගේ මේ අතීතේ මා රැස් කරපු අකුසලයක් නේද මට මේ විපාකයට ඇවිල්ලා තියෙන්නේ කියලා දකින්ද. ඒක දැකලා ප්‍රාර්ථනා කරන්න. මනාප සංස්කාරයක් විපාකයට පැමිණේවා කියලා. අරක දකින් නැතුව ප්‍රාර්ථනා කළා වැඩක් නැහැ. එහෙනම් මම මේ කියන්නේ මොකද්ද කියලා ඔයාලා හොඳට තේරුම් ගන්න ඕන. මම මේ කියන්නේ ප්‍රාර්ථනා එපා කියලා නෙමෙයි. යථාවබෝධයක් ඇතුළේයි අපේ ප්‍රාර්ථනාව බැස් තියෙන්න ඕන. ඒ කියන්නේ මේ ඉරිතලාගිය විඩාබර අකුසල සංස්කාර ග්‍රීස්මයේ අපිට එනකොට ඒ ග්‍රීස්මයට හුරු නොවි වස්සානේ ප්‍රාර්ථනා කරන එක තේරුමක් නැහැ. ඒ ග්‍රීස්මය තුල කටුකත්වය තුල ඔයාලා දකින්න ඕන ලෝකේ අර්බුදයක් නෙමෙයි. ඔබ දකින්න ඕන ඔබ තුලම අමිහිරි කටුක සංස්කාර විපාකයට පැමිණ ඇති බව. ඒ අමිහිරි කටුක අකුසල සංස්කාරයන්ගේ රැස්වීම කවුරු කරපු එකක්ද? ඒක කවුද කළේ? තම තමන්ම. ඇයි තම තමන් කියන්නේ? මේ පින්නත් කොච්චර සාධාරණද බලන්න කර්මය. කවලම් වෙන්නේ. මේ කර්මය කියන්නේ කොච්චර පරම පවිත්‍ර සාධාරණ ධර්මයක්ද කියලා බලන්නකෝ. අම්මගේ කර්මී පුතාට ඉන්නේ. පුතාගේ කර්මය අම්මට යන්නේ. දැන් අම්මගේ කුසේ දරුව හැදුනට ඒ එතකොට මේ අම්මගේ කුසේ බලන පුදුම දෙයක් ඒක. අම්මගේම කුසේ දරුව හැදුනට අම්මගේ කර්මයයි දරුවගේ කර්මයයි දෙක කවලම් වෙන්නේ. මිහි කොච්චර වරදිනවද මිනිසුන්ට? නමුත් මේ සංස්කාරයන්ගේ කවලම් වීමක් නැහැ. කොච්චර පාරිශුද්ධ විපාකයක්ද එහෙනම් වෙන්නේ? වැරදීම් නැහැ නිපින්නොත්. එහෙනම් ලෝකේ සාධාරණම විනිශ්චයක් වේද ඒ කර්මීටම අදාළ දෙයක්. සාධාරණ විනිශ්චය වනාහි කර්මීටම අදාළ තත්වයක් මිසක් අන් කවර දෙයකටවත් අදාළ තත්වයක් නෙමෙයි. ඒක මොකටවත් අදාළ නැහැ. ඒ කියන්නේ කවලම් වෙන්නේ නැති ජීවිතයක් අපිට තියෙන. අභ්‍යන්තරික හේතුවල සංයෝග වීමක් නැහැ. හැබැයි අපිට තව එක දෙයක් මතක තියාගන්න ඕන. අර කෙනෙක්ගේ අකුසල සංස්කාරයන් බලවත් වෙච්ච කෙනෙක් ඇසුරු කරද්දී යගේ හෙවණැල්ල වැටුනොත් අපිත් අකුසල් මෝරණ්ඩ ගන්නවා. අන්න එහෙම එකක් වෙනවා. කෙනෙක්ගේ අකුසල සංස්කාරයන්, ඒ කියන්නේ අකුසල සංස්කාරයන් ගොඩාක් තියෙන කෙනෙක් අපි නිතර ඇසුරු කළොත්, දැන් සමහර අය ඇසුරු කරන්නේ නිවැරදි කරගන්න කියලා හිතාන. දැන් සමහර විවාහ වෙනකොට මිනිස්සු හිතනවා විවාහ වෙලා නිවැරදි, කවදාවත් නිවැරදි කරන්න හදන්න එපා. විවාහ වුණාම ඔව හරියයි, එහෙම හිතන්න එපා. ලොකු වුණාම ඔව හරියයි, වාටික මේ පරිණත වුණාම ඔව හරියයි, හරියන්නේ නැහැ පින්නොත්. එහෙම කොහෙද හරියන්නේ? ලෝකෙම හරියන තැනක් නෙමෙයි. කොහෙද එහෙම හරියන්නේ? හදාගන්න කියලා හිතාන විවාහ වෙන්න එපා. මේ බණ අහන තරුණ ළමයි එහෙම ඉන්නවා. මේ තරුණ දරුවන්ට පවා අපි කියන්නේ හදාගන්න කියලා හිතාගෙන තරුණියක් එක්කවත් තරුණයෙක් එක්කවත් එකතු වෙන්න එපා. ඇයි? එයා හදාගන්න ඔයාලට බෑ. බුදුරජාණන්සේගේ ශ්‍රාවකයෙක් විදිහට ඔබ කළ යුතු වන්නේ ඔබගේ නිවැරදි බව මිසක් ලෝකේ නිවැරදි කිරීම නෙමෙයි. ඇයි? ලෝකේ නිවැරදි කරන්න දරන හැම උත්සාහයක්ම මහන්සි. ඉතුරු වෙන්නේ වෙහෙස විඩාව විතරයි. අනික තමන්ගේ ජීවිතය තුළ කාලේන කාලම් පග්ඝහ නිමිත්තං, කාලේන කාලම් මා සමාධි නිමිත්තං, කාලේන කාලම් උපේක්ඛා නිමිත්තං, මෙන්න මේ තුන නැති වුණොත් එහෙම, ඒ කියන්නේ මගේ ඇතුලේ ධර්මයේ මිය ගිහින්ද කියලා හැම වෙලාවකම ඔයාලම බැලුවේ නැත්තං අපි ළඟට ඇවිල්ලා නම් අපෙන් අහන්නේ, ඔයාලට කවදාවත් දිනු කර යන්න බෑ. ඔයාලට දිනුවක් කර යන්න අමාරු. ඔයාලා අපි ළඟට නම් ඇවිල්ලා අහන්නේ මගේ මේ මාතුල ස්වාමීන් වහන්සේ සමාධි නිමිත්ත තියෙනවා. ඔයාලමයි ඒක බලා ගන්න ඕනේ. කෙලෙස්සහගත විතරක වලට අනුව, කෙලෙස්සහගත ਵਿਚාරයට අනුව, ඇලීම් ගැටීම් වලට පාදක වෙන විදිහට අරමුණු ඇසුරු කරමින් ඒ අරමුණු වලට එකතු වෙලා ඒ අරමුණු මත පිහිටා විසුරුණු සිතකින් වාසය කිරීම කියන එක ඔයාලගේ හිතට අදාළ දෙයක් මිසක් ඒක ඇඟට අදාළ දෙයක් නෙමෙයි. ඇඟට අදාළ නම් ඇඟ දිහා බලලා කියන්න පුළුවන් ඕක. පින්වත්නි, ඔබ හොඳට මතක තියාගන්න, මේ தත්ත්වය ඔබේ ගතට අදාළ தත්ත්වයක් නෙමෙයි. මේ අපි කියන සමස්ත සාකච්ඡාවම ඔබේ සිතටයි අදාළ. මේ தත්ත්වයන් අයිති වෙන්නේ, අදාළ වෙන්නේ ඔබේ සිතට පින්වත්නි. අන් කවර දෙයකටවත් නෙමෙයි. මේ தත්ත්වයන් අදාළ ඔබේ සිතට. ඒ නිසා ඔබ හැම වෙලාවකම ඔබේ සිත පරිසම් කරගන්න දරණ උත්සාහය වෙන කිසි දෙයකට දෙන්න එපා. ඔබ රැකෙන්නේ ඔබේ සිත පරිසම් කරගත්තොත් විතරයි. ඔබේ සිත පරිසම් කරන්න ඔබේ ළඟම ඉන්න කෙනාටවත් බෑ. මේ සිත කියන්නේ පින්වත්නි අකණ්ඩ චිත්ත සංස්කාරයන්ගේ ගැලීමක් තියෙන්නේ. නවතින්නේ නෑ. ඒ චිත්ත සංස්කාර ගැලීම ඇතුළේ ඔගොල්ලන්ට දුක වළඳන්න වෙලා තියෙන්නේ අතීත අමිහිරි කටුක සංස්කාර නිසා. ඔයාලට ආස්වාදයක් උපදින්නේ මිහිරි කුසල සංස්කාර නිසා. අමිහිරි කටුක දැන් ලෝකයේ ස්වභාවය තමයි යා කාලේන කාලම් පග්ගහ නිමිත්තං මනසිකා තබ්බං, කාලේන කාලම් සමාධි නිමිත්තං මනසිකා තබ්බං, කාලේන කාලම් උපේක්ඛා නිමිත්තං මනසිකා තබ්බං. එතකොට උපේක්ෂා නිමිත්ත මනසිකාර කරන්නේ තොර බැඳහත් වෙන්නේ නැතුව හිටියට පස්සේ හැම වෙලාවම යා ලෝකෙට ඇඟිල්ල දික් කරනවා. යා ලෝකෙට ඇඟිල්ල දික් කරනවා. යා ලෝකේ වෙනස් කරන්න උත්සාහ කරනවා. පින්වත්නි, ඔබ ලෝකේ වෙනස් කරන්න උත්සාහ කරන්නේ නැති, ලෝකෙන් මිදීමට උත්සාහ කරන ශ්‍රාවකෙක් වෙන්න. ලෝකයේ අරබුදේ විසඳන්න උත්සාහ කරන්නේ නැති, ලෝකෙන් මිදීම සදාතනික විසඳුම හැටියට දකින ශ්‍රාවකෙක් වෙන්න. ඒ ශ්‍රාවකත්වයේ තමයි ඔබ අපගේ බුදුරජාණන් වහන්සේ ඔබෙන් බලාපොරොත්තු වුණේ. දැන් මේකෙදි වෙන ඉතාම බරපතල දේ තමයි පින්වත්නි, උපේක්ඛා නිමිත් මේ පග්ඝහ නිමිත්ත නැති වුණොත් අකුසල් විසින් ගහන්න ගන්නවා. අකුසල් විසින් ගහන්න ගන්නවා. සමාධි නිමිත්ත නැත්තම් හිත හොඳටම නොසන්සුන් වෙනවා. හරි නොසන්සුන් වෙච්ච සිත්නේ තියෙන්නේ මිනිසුන්ට. මෙතන ඉන්නේ කවුද? ගිහියෙක්ද, පැවිද්දෙක්ද, අම්මද, තාත්තද? වැඩක් නැහැ. බලන්නකෝ මිනිස්සු කතා කරන වචන, මිනිස්සු වැඩ කරන විදිය, මිනිසු ඉතන පතන විදිය. එතන අම්මා ඉන්නවද, තාත්තා ඉන්නවද, කවුද ඉන්නේ, පූජකයෙක් ඉන්නවද, හාමුදුරුයි, ඒවා වැඩන්නේ. පාරට බැහැලා බලන්නකෝ බස්වල යන මිනිස්සු දෙස ටික. ඔවුන්ගේ අශීලාචාරකම් දෙස බලන්නකෝ. ඒ කියන්නේ ඇයි එහෙම වෙලා තියෙන්නේ? එහෙම වෙලා තියෙන්නේ සමාධි නිමිත්ත නැහැ. බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ තියෙනවා පින්වත්නි, යම් කෙනෙක් තුල සමාධි නිමිත්ත නැත්තම්, යම් කෙනෙක් තුල සමාධි නිමිත්ත නැති වුණොත් එම් මොකද වෙන්නේ? බුදුරජාණන් මතක් කරනවා, සචේ භික්කවේ අදිචිත්ත මනු යුත්තෝ භික්කු සමාධි නිමිත්තංච මනසිකරෙය ඨානන්තං චිත්තං කෝසජ්ජං සංවත්තේය. පින්වත්නි, යම් කෙනෙක් තුල මේ සමාධි නිමිත්ත නැති වුණොත් එම හැම වෙලාවකම සිත නොසන්සුන් වෙනවා. සන්සුන් නේ අපීතයිනේ සිත සන්සුන් වෙන්නේ. මේ අවස්ථාවට භාවනා ටිකක් කරාම කියලා භාවනා කරන්න ඕන. හැබැයි පින්වත්නි, හැම වෙලාවකම මේ මොහොතට එකතු වෙන්න මේ මොහොත තුල කටුකත්වයේ තියෙන්න පුළුවන්. මේක තමයි මම කියාගෙන ආවේ. මේ මොහොත තුල කටුක කියන මට්ටම තියෙන්න පුළුවන්. හැබැයි කටුකත්වයේ ඇතුළේ ඔයාලා ඒක සමහන කරගන්න, සමනය කරගන්න ඔයාලා මොකද්ද කරන්න ඕන? මේ අමහිරි කටුක තත්වය කියන්නේ මා තුළම රැස්සුණු අතීත අකුසල සංස්කාරයි. මේ කටුකත්වයේ ඇතුළේ ගෙවෙන්නේ ඒ අමහිරි අකුසල සංස්කාර කියලා ඔයාලා දකින්න ඕන. ඒ දැක්මත් එක්ක ඔයාලා ප්‍රාර්ථනා කරන්න ඕන. අන්න මතක තියාගන්න, ප්‍රාර්ථනාව එතකොටයි එන්නේ. ඒ දැක්මත් එක්ක මොකද එයා දකින්නේ? මා තුළ මේ මොහොතේ මතුවෙච්ච කටුක තත්වය, අමිහිරි තත්වය, මා තුළ රැස්වෙච්ච අතීත අමිහිරි කටුක සංස්කාරය. ඒක තමා ඔය විපාකයේ පිණිස ඇවිල්ලා තියෙන්නේ. එසේ නම් මා තුළ කුසල සංස්කාර විපාකයට පැමිණේවා. අන්න එතකොටයි කුසලේ පෑහිලා ඉන්නේ. අද ලංකාවේ මිනිස්සු ප්‍රාර්ථනා කළාට හැමදාම දුක, පොඩ්ඩක්වත් වෙනසන්නේ නැහැ. එතකොට හැමදාම ලංකාවේ මිනිසුන්ට දුක පවතින්නේ ඇයි? හැම ඒ දුකෙන් නම් පොඩ්ඩක්වත් මිදෙන්නේ නැහැ. හැමදාම අඬා අඬා යන ජීවිත තියෙන්නේ, වැළපි වැළපි යන ජීවිත තියෙන්නේ. හැමෝගෙම ජීවිතවල සෝසුසුම් තියෙන්නේ, හිත් වේදනා තියෙන්නේ. ආයි මේ කොච්චර ධර්ම සමහර අය කියනවා තනේ, අපි මෙච්චර ධර්මයක් දියුණු කරනවා හාඳුරණි දුකමනේ මට කියලා. ඇයි ඒ? එයා ඒ දුක ඇතුලේ කටුක අමිහිරි කකුසල සංස්කාර විපාකයට ඇවිල්ලා කියලා දකින්න හැකියාවක් නැහැ යාට. මිහිරි ඒ හැකියාව නැති නිසාම ඉතුරු හැකියාව එන්නේ නැහැ. මොකද ඉතුරු හැකියාව? මාතුල ඉදිරිපත් වෙලා තියෙන කටුක අමිහිරි අකුසල සංස්කාරයන්ය. ඒ නිසා වහ වහ මාතුල කුසල සංස්කාර විපාකයට පැමිණේවායි අපි ප්‍රාර්ථනා කරන්න ඕන. ඔන්න ඔතන ප්‍රාර්ථනා කර. ඒ කිසිවක් නැතුව, මේ මොහොත තේරුම් ගන්න නැතුව, මේ මොහොතේ මේ පග්ඝහ නිමිත්ත මනසිකාරය කරන්න නැතුව, සමාධි නිමිත්ත මනසිකාරය කරන්න නැතුව, උපේක්ඛා නිමිත්තයි. මේ විදිහට බලන්න බලන්න යා මැදහත් වෙනවා. ඇයි? මේක ලෝකේ කවුරුවත් හදාපු ප්‍රශ්නයක් නෙමෙයි. මේ අරබුදේ ලෝකේ කිසිවෙක්වත් නිර්මාණය කරලා මගේ දෝතට දීලා නැහැ. කවුරුවත් මේ ප්‍රශ්නේ නිර්මාණය කරලා මගේ අතට දුන්න ප්‍රශ්නයක් නෙමෙයි. ඒ නිසා මිනිසු දැන් බුද්ධ ශාසනය ඇතුලේ හැකියාවක් තිබ්බේ කාලේ මිනිසුන්ට මේ සියල්ලට වඩා බුද්ධ ශාසනයට දුන්න අර්ථය. ඒ කාලේ මිනිසු ඒ හැම දෙයකටම වඩා මහ පුදුම වටිනාකමක් දුන්නා මේ බුද්ධ ශාසනයට. ඒගොල්ලෝ තමයි සංසිඳුනේ. ඒ මිනිසුන්ට සශ්‍රීක කුසලය වළඳන්න පුළුවන් වුණා. නිවන් නොදැක්කත් ඒ සත්‍ය අවබෝධයට පත් වෙන්න බැරි වුණත් එයාලට ආවා. එයාලගේ ජීවිතේට අර සශ්‍රීක කුසල සංස්කාරය. ඇයි මේ වචන දෙක හොත්තට ඔළුවට ගන්න පින්වත්නි? මේ මොහොත, ඒ කියන්නේ ඔයාලා මෙන්න මේ වචන පහ වචන තුන තියාගන්න. කාලේන කාලම් පග්ඝහ නිමිත්තං මනසිකාතබ්බං. කාලේන කාලම් උපේක්ඛ සමාධි නිමිත්තං මනසිකා. සමාධි නිමිත්ත කියලා මෙතන අදහස් කරන්නේ හැම වෙලාවකම නොසන්සුන් මට්ටමින් ඉඳපා. හැම වෙලාවම සන්සුන් කරගන්න හිත. නොසන්සුන් වෙනවා. සමහර අයගේ වචන දෙක තුනට නොසන්සුන් වෙනවා. සමහර අයගේ බැල්මට නොසන්සුන් වෙනවා. සමහර අයගේ දැක්මට නොසන්සුන් වෙනවා. සමහර කෑම බීම නිසා නොසන්සුන් වෙනවා. සමහර ගඳ සුවඳ නිසා නොසන්සුන් වෙනවා. සමහර අතීත අනාගත සිතුවිලි නිසා නොසන්සුන් වෙනවා මේ වෙලාවේ. පින්වත්නි, අපි මේ නොසන්සුන් වෙනකොට මානසිකාරය කර කර සන්සුන් වෙන්න. එතකොට මේ මොහොතේ මේ ඔබට අමීරි කටුක තත්ත්වයක් තියෙනවා නම් ඇසෙන් කනින් නාසයෙන් දිවෙන් කයින් මනසින් හොඳට බලන්න පින්වත්නි මේ ඇසෙන් කනින් නාසයෙන් දිවෙන් කයින් මනසින් අමනාප තත්ත්වයක් අපි තුල ඇති වෙනකොට තමයි නොසන්සුන්කම එන්නේ. ඒ අමනාප තත්ත්වය ඔබ කියවා ගන්න ඕන කොහොමද? මා තුල මේ ඉදිරිපත් වී තිබෙන්නේ අමීහිරි කටුක අමීහිරි සංස්කාරයක් විපාකයට ඔය දැන් ඇවිල්ලා තියෙන්නේ. ඇයි මේ ජීවිතයේ පවතින්නේ ශක්ති විශේෂයකින්. ඒ ශක්තිය කර්මය. ඉතින් නමුත් මේ මොහොතේ මා තුල ඇති වෙලා තියෙන්නේ කර්මයේ තුල අවිධිමත්ව මා තුල රැස් වෙච්ච අකුසල සංස්කාර. ඒ අකුසල සංස්කාර වල ඔයාලගේ ඇසහරහා දකින්ද, කනහරහා අමීහිරි තත්වය දකින්ද, නාසයේ දිවකයි මනසහරහා ඔයගොල්ලෝ අත්දකින කටුක දේ අතීත අකුසල සංස්කාරයක් කියලා දකින්න. ඒ දැක්මත් එක්ක, ඒ දැක්ම නැතුව ප්‍රාර්ථනා තියාගන්න එපා. ඒ දැක්මත් එක්ක පතන්ඩ පැතුමක් තියාගන්න. අනේ මා තුල මිහිරි කුසල සංස්කාර විපාකයට ඉදිරිපත් වේවායි පතන්ඩ පින්වත්. ඒ දැක්ම තමයි ඔයාලා තුල කුසලය. ඒ පැතුම තමයි ඒ මොහොතේ කුසලය. ඒ ප්‍රාර්ථනාව ඇතුළේ උපන් කුසලේ විපාකයට ඉදිරිපත් වීම තමයි නූපන් කුසලී ඉපදීම. නූපන් කුසලයක් ඔයාලා තුල උපදිනවා එතකොට. මොකද ඔයාලා ඔයාලගේ තුල තියෙන දිට්ටි සම්පන්න ශ්‍රාවකයෙකුට අදාළ පරිච්ඡේදයක්. නිකම්ම නිකං ඔය නිකං එහෙට මෙහෙට යන ශ්‍රාවකයෙකුට අදාළ චින්තනයක් නෙමෙයි. එතකොට තමයි කුසලේ විපාකයට එන්නේ. ඉතින් මේ මේ දැක්ම තිබ්බම කාලේන කාලං උපේක්ඛා නිමිත්තං මනසිකාතබ්බං. එයා කාලින් කාලෙට උපේක්ෂා නිමිත්ත මනසිකාරය කරනකොට එතකොට සිත හරිම මුදු වෙලා, සිත හරි මුදු වෙලා කර්මන්නි වෙලා ප්‍රභාස්වර වෙනවා. ප්‍රභාස්වර වෙනවා. ඒ ප්‍රභාස්වර වෙනවා කියලා මෙතන කතා කරන්නේ ආර ප්‍රඥාවෙන් ආලෝකමත් වෙනවා ජීවිතේ. ඒ ප්‍රඥාවෙන් ආලෝකමත් වීමෙන් තමයි රාගය, පටිගය, මාන්නය, විචිකිච්ඡාව, බවරාගය, අවිද්‍යාව නසන්න තියෙන්නේ. ඔය හැය නැසුවොත්, කාමයේ නැසුවොත්, රාගයේ නැසුවොත්, පටිගයේ නැසුවොත්, මාන්නයේ නැසුවොත්, විචිකිච්ඡාව නැසුවොත්, බවරාගයේ නැසුවොත්, අවිද්‍යාව නැසුවොත්, එයාට ආයේ නසන්න දෙයක් නැහැ. එයා මොනවා නසන්නද? එයා මේ බුද්ධ ශාසනයේ කළ යුතු දේ කළා වෙනවා. මේ අර්ථය දැක්කාම මිනිසුන්ගේ බුද්ධ ශාසන ඉදිරිපත් වෙනකොට වෙන කිසි දෙයකට වටිනාකම දුන්නේ නැහැ. ඒ මිනිසු නිවන් නොදැක්කත් මේ ලෝකේ සංසිඳීමට අදාළ මාවතට එකතු වුණා. එකතු වුණා පුදුම ජීවිතේ කාලේ මිනිසුන්ට තිබ්බේ. ඇයි බුද්ධ ශාසනේ මේ ප්‍රභාස්වර බවට මිනිසු ආසා කළා. මේ ආලෝකයෙන් තමන්ගේ ජීවිතයේද ආලෝකමත් කරගත යුතු බව මිනිසු දැක්කා. තමන්ගේ අකුසල සංස්කාර මිනිසු තමන්ගේ ජීවිතේ කියෙව්වා ලෝකයට ඇඟිල්ල දික් කරන්න නැතුව. තමන් තුල කෙලෙස් බලවත් වෙනකොට ධර්මයේ මිය යනකොට මිනිසු දැක්කා ඒක තමන්ගේ ජීවිතේ. මේ අතීත අමිහිරි කටුක සංස්කාර නම් ඉදිරිපත් වෙලා තියෙන්නේ කුසල මනාප සංස්කාර ඉදිරිපත් වේවා කියන පැතුම ඇතුලේ මිනිසු තමන්ගේ ජීවිතය පිළිබඳ මැදහත් වුණා. ඒ මැදහත් වීමට මිනිසු ප්‍රශංසා කළා. ඒ ප්‍රශංසා කරනකොට ඒගොල්ලන්ට දරුවන්ටත් වඩා, බිරිඳට වඩා, ස්වාමියාට වඩා, අම්මා තාත්තට වඩා, ඥාතීන්ට වඩා ඒගොල්ලෝ දැක්කේ ශ්‍රේෂ්ඨ දේ විදියට බුදුරජාණන්සේගේ බුද්ධ ශාසනය. ඒගොල්ලෝ ලෝකෙන් සාධාරණයක් බලාපොරොත්තු වෙන්නේ. ඒගොල්ලෝ ධර්මයයි දැක්කේ. මට මතක එක තැනක තියෙන එක අම්ම කෙනෙක් ඔය සාගත කාලයක් ආවා. ඒ කාලේ මිනිසුන්ට ආහාර නැහැ. හරි අමාරු කාලයක්. ඒ අම්මලාට හිටිය එක දුවෙක්. ඒ අම්මලාට ටිකක් අමාරුයි. මේ දුවව වැඩට යවුවා ගෙදරක. දුවත් වැඩට යවුවා, මේ අම්මත් වැඩට ගියා. මේ කාලේ අද වගේ වැඩට ගිහින් ආයෙ හවසට ගෙදර එන්නේ නැහැ. නැවතිලා වැඩ කරන්න ඕන. ඒ ගෙවල් වල වැඩට ඉන්න මිනිස්සු නැවතිලා ඉන්නේ. ඉතින් නැවතිලා වැඩ කළා කියලා ලොකු දෙයක් දෙන්නේ නැහැ. අර නැවතිලා වැඩ කරන්න මේ තරුණ ගෑනුලා මේ නිසා නැවතිලා වැඩ කරන්න ගියාට ඒ ගෙදරින් මේ යමක් දීලා තිනවා ඒ අම්මට. එයා ගෙදරට එනකොට මේ පහුවෙනිදා ඒ වීදියේ සංඝයා දානට වඩිනවා කියන ආරංචියට එයා ඒ තිබ්බ ගෙනාපු දේවලින් දානයක් හැදුවා. බලන්නකො මිනිසුන්ගේ ජීවිත මහා ලොකු දෙයක් දෙන්නත් නැතුව ඇතිනේ. ඉතින් තමාර ධනවත් මිනිසුන්ට යමක්කම තිබ්බා ඒ කාලේ. ඒ අර කාන්තාව දුව වැඩට ගියාට පස්සේ ආ මේ කෙල්ල නම් හොඳයි, තරුණයි ටිකක් වැඩ කරන්න කියලා ඒ ගෙදර උදවිය කිව්වා මේ එහෙනම් මේ මේ ටික කියලා යා මුදලකුත් එක්ක දුන්නා. හැබැයි මේ අපේ ගෙදර දිගට වැඩ කරන්න ඕන මේ ළමයා කියලා. ඉතින් අර අම්මා හාල් පොල් ටිකත් අරගෙන ඇවිල්ලා ගෙදරට ඇවිල්ලා ආවම සංඝ පිරිස පිණ්ඩපාතේ හිට වඩිනවා කියලා ආරංචියට මේ කාන්තාව අර ටික ඔක්කොම උයලා සංඝයාට දුන්නා. බල බලාපොරොත්තු නැතිබ්බේ. පුදුම ජීවිතය ඉතින්. හරි අද්භූත ජීවිත මේ මිනිසුන්ගේ. ඇත්තටම දුව විකුණලා ගත්ත සල්ලිනේ. දුව විකුණලා කියන්නේ දියණියව නතර කළා ඒ ගෙදර. මේ දානි දීලා ඉවරුණාම යට හරි සතුටුයි ඒකට. එයා දැක්කේ සසර දුක. හැබැයි එයාගේ මහත්ය බණින්න පටන් ගත්ත හැමදාම. තී මොකද්ද ඒ කරපු වැඩේ කියලා බණින්න. මේ කාන්තා හැමදාම බැනුම් අහගෙන අර සංඝයාට දන් දුන්න එක සිහි කර කර එයා ජීවිතේ ගෙව්වා. එයාට පස් දරු දුක නෑ නෙමෙයි. පශ්චත්තාපයක් නොතිබුණාම නෙමෙයි. නමුත් මේ බුද්ධ ශාසනික අසිරියයි අය දැක්කේ. මේ කෙලෙස් සහගත ලෝකේ හැප්පෙනවට වඩා එයින් රැස්ුණා වූ කුසලයේ දියණියටද ඇයටද උපකාර බවය දැනන් හිටියා. මේ මහත්ය හැමදාම උදෙත් බනිනවා, දවල්ටත් බනිනවා, හවසටත් බනිනවා. මේ කළ දේ නොහොබිනා දෙයක් විදියට, නුසුදුසු දෙයක්, නොගැලපෙන දෙයක් විදියට ඇය චෝදනා ලබන්න පටන් ගත්තා. ඇයට හිතුණා මේ කාරියන්නේ මේ මනුස්සයා කියන එකෙත් ඇත්තක් තියෙන්න පුළුවන්. දුව ගෙදරට එක්කරනිනවා. එක්කරන ඉන්න නම් අර දුන්න කහවණු ටික දෙන්න ඕන. කහවණු ටික දෙන්න ඕන. නම් ගෙදර මුකුත් නැහැ. දුර වැඩට ගිහින් ඉතන මේ ලංකාවේ වෙච්ච එකක් මම කියන්නේ. සිතුල් පව්ව පැත්තේ වැඩට ගිහින් ගෙදරක. ඒ පැත්තට එහාට වෙන්න වැඩකට ගිහින්. වැඩට ගිහින් වැඩ කරලා මාස 3ක් වැඩ කළා. මාස 3ක් වැඩ කරලා අර තරුණ දරුවෙන් ඉත මේ වයසක කාන්තාවට එච්චර දෙන්න නැතුව ඇති ගත මනාවක්. මාස 3ක් වැඩ කරලා බොහෝම පොඩි අර දරුවව නිදහස් කරන ගෙදර එක්කරන ඉන්න පුළුවන් විදිය මුදල හොයාගත්තා. හොයාගෙන ආවා ඒ ගෙදරට කියලා ආවා මං ගෙදර ගිහින් එන්නම් කියලා. එනකොට ස්වාමීන් වහන්සේ නම පාරේ අයිනෙන් වඩිනවා. මේ අම්මත් එනවා. හාල් පොල් ටිකුත් අරගෙන එනවා. ඉතින් ගෙදරිනුත් දෙන්න ඇති මොනවා හරි ටිකක්. හැබැයි ඇයට බලාපොරොත්තුවක් තියෙනවා. දැන් මේ කහවණු ටික දුන්නොත් දුවව ගෙදරට එක්කරන ඉන්න පුළුවන් කියලා. එයා එනකොට අර ස්වාමීන් වහන්සේගෙන් ආවා. අනේ ස්වාමීනි කොහෙද මේ වඩින්නේ? කිව්වා මම මේ අනුරාධපුර යනවා. මේ ආ එහෙමද? එහෙනම් වඩිමු ස්වාමීනි කියලා. යනකොට දවල් වුණා. 11 විතර වුණා. ඇහුවා ස්වාමීනි මාත් ඒ පැත්තට යන්නේ වඩිමු කියලා යන ගමන්. ඇහුවා අනේ ස්වාමීනි දානි කොහොමද කියලා. ඊට පස්සේ කිව්වා නෑ දානි ඉතින් කමන්නේ. ඒක ප්‍රශ්නයක් නෑ අපි මම වඩිනවා මෙහෙම කියලා. එහෙම බෑ ස්වාමීනි මේ ගහමුල වැඩේ ඉඳි කියලා උන්වහන්සේට ආසනියක් පනවලා. මහා මෝඩකමක් කියලා සාමාන්‍ය ලෝක කෙනෙක් හිතන්න පුළුවන්. ඒ කාන්තාව ගියා කඩේකට. කෑම නෑ හැම තැනම. බොහොම දුකසේ. දැන් පැමිණි තියා සාගතේම අවුරුදු ගාණක්නේ වැස්ස නැතුව. ඒ වගේ ලංකාවට බොහොම අභාග්‍ය සම්පන්න සාගත කාල තිබිලා තියෙනවා. මේ කාන්තාව ගිහින් බොහොම අමාරුයි. අර අතේ තිබුණු මුදලින් තමයි දැන් මොකක් කරගන්න බෑනේ. ඒකෙන් කෑම ටිකක් සපේ ගත්ත හොයාගත්තා. ආගෙන ආවා. ඇවිල්ලා අර ස්වාමීන් වහන්සේට පූජා කළා. පූජා කළා. මේ ස්වාමීන් තේරුණා මේ අම්මටත් දැන් මහන්සිනේ. දැන් මෙයත් යන්න ඕනේ කිලෝමීටර් ගාණක් සැතපුම් ගාණක් යන්න ඕනේ. මෙයත් මහන්සියෙන් ඉන්නේ කියලා මේ ස්වාමීන් වහන්සේ කොටසක් ඉතිරි කළා. අනේ අම්මා මට ඇති කිව්වා. නෑ නෑ ස්වාමීනි ඔබ වහන්සේට ගෙනාවේ ඔබ වහන්සේ වළඳන් ඔක්කොම. උන්වහන්සේ ඇයට අනුමෝදනා පිරිස වැළඳුවා. වළඳලා ඉවරලා ඉතින් උන්වහන්සේ ටිකක් විවේකයෙන් ඉඳලා මේ අම්මා තයිනක ගහකට මුලට වෙලා වාඩිලා හිටියා. පිටත් වුණා යන්ට. පිටත් වෙනකොට කිව්වා ස්වාමීනි ඔබ වහන්සේ වඩින්න. මම ආයි සිතුල් මම යන ආයෙත් ඇරිලා. ඇයි කියලා ඇහුවා. අනේ ස්වාමීනි මං ඔබ වහන්සේට අද දන් දුන්නේ. මගේ දුවව නිදහස් කරලා ගෙදරට එක් කරගෙන ඉන්න තිබ්බ මුදලින්. ඔබ වහන්සේ වඩින්න කිව්වා. මං ආයෙ තව මාසයක් දෙකක් වැඩ කරලා මං ආයෙන්නම් කිව්වා. දැන් බලන්න ඇයිගේ ජීවිතයේ තිබ්බ ඒ අර්ථය පුදුම කාන්තාව ඉතින් ලංකාවේ ඉඳලා තියෙන්නේ. ඒ ගතිය දැනුත් ලංකාවේ ස්ත්‍රීන් තුල තියෙනවා. ඒ දන් දීමේ හැකියාව. හරි පුදුමයි. ඒක පිරිමි අය ළඟ නැහැ. ලංකාවේ ස්ත්‍රීන් කියන්නේ මහා පුදුම වාසනා ගුණයක් තියෙන අය. ධර්මයක් නැති නිසා දුක් විඳිනවා. ධර්මයක් තිබ්බනම් දුක කියලා එකක් වළඳන්න වෙන්නේ. ඊට පස්සේ මේ කාන්තාව හැරිලා ගියාම අර ස්වාමීන් වහන්සේට ඇඟ නිකන් බඩ පපුවත් එක පිච්චෙන්න පටන් ගත්තා. මේ මොකද්ද මේ වුනේ කියලා. ඒ ස්වාමීන් වහන්සේට දරන්න බැරි වුණා. උන්වහන්සේ මේක ගොඩාක් මේ පස්සට හිත වේදනාව දුන්නා. මේ ස්වාමීන් වහන්සේ යන ගමන් කල්පනා කළා තනියෙන්. මේ අම්මා කළේ මහා අද්භූත දානය. ඇයට කළ හැකි උපකාරය මොකක්ද? ඒ සනසට ලස්සන අදහසක් ආවා. මේ දන්පතෙම පිරුණුවම් පාණ්ඩෝ. එතකොට උන්වහන්සේ රහත් වෙලා හිටියේ නැහැ. උන්වහන්සේ හිතුණා මේ දානි ටිකෙන් පස්සේ ආය දානි ගවලදන්නේ. මේකෙන් නිකලෙස් වෙනව කොහොම හරි කියලා. ඒ ජවයේ බලන්න. ගින් වාඩි වුණා වාඩි වෙනකොට කිව්වා එක ස්වාමීන් වහන්සේ නමකට මෙහෙම සිද්ධියක් වුණා. මම මෙහෙම මේ දානි පස්සේ වලඳන්නේ. මම මේ දානි ටිකෙන් වීරිය කරන්නේ. කියලා මේ ඒ ස්වාමීන් වහන්සේ වාඩි වුණා භාවනාවට පුදුම ජවයක්. ඇයි බලන්නක උන්වහන්සේගේ ජීවිතේ තිබ්බ පග්ඝහ නිමිත්ත ඒ උත්සාහය ඇතුලෙන් ආපු උත්සාහය මේ දානිපත විතරයි. මම මෙහෙම පිරිණිවන් පෑවොත් මම මෙහෙම පිරිණිවන් සංඝ පිරිසට කියන්න කිව්වා. විපාසිකාවකගේ දන් හැන්දෙන් පිරිණිවන් පාපු බව. එදාට මේ ඒ උපාසකම්මටත් ඒ ආරංචි යන විදියට සංඝයාට කියන්න කිව්වා. ඊට පස්සේ මේ ස්වාමීන් වහන්සේ ඇත්තටම නිකලෙස් වුණා. එදා රාත්‍රියේ උන්වහන්සේ නිකලෙස් වුණා. හැබැයි උන්වහන්සේගේ ආයුෂ අඩුවෙන් තිබ්බේ. ඒ නිකලෙස් වල උන්වහන්සේ හැම පිරිනුවම් පෑවා. ආයුෂ අඩුවේ අන්තිම කාලේ වගේ ඉන්නේ. එහෙම තමයි ජීවිතේ හැටි. ඉතින් මේ ආරංචි ගියා. රජුණට හරි පුදුමයි මේක. අඬබෙරයක් යවලා තිනවා. අඬබෙරයක් යවලා තිනවා. මෙන්න මෙහෙම ස්ත්‍රියක් භික්ෂුවකට මෙන්න මේ අතරමඟදී දන් දීලා තිනවා. ඒ භික්ෂුව පිරුණම් පාලා ඉන්නවා. ඒ භික්ෂුව අදහස් කරලා තිනවා මේ ස්වාමීන් වහන්සේ අවසාන වශයෙන් ඒ අම්මව වන්දනා කරනවා නම් හොඳයි තමන්ව නිකලෙස් වුණාට පස්සේ කියලා. අඬබෙර යනවා අර කාන්තාව ගෙදර වැඩ කුස්සියේ. කුස්සියේ වැඩ දුවව බලාපොරොත්තුෙන් වැඩ. ආරංචිය ගියා. එයාට හරි සතුටක් ඇතුණා. අනේ මම ගැන මේ කියන්නේ කවුරුවත් ගැන නෙමෙයි මේ මම ගැන නේ කියන්නේ කියලා ඉක්මනට දුවගෙන ගියා රජගෙදරට. අර ස්වාමීන් රජගෙදරටත් වඩා ගියා අර ස්වාමීන් වහන්සේ පිරිනුවම් පාපු තැනට. ගිහින් උන්වහන්සේ වන්දනා කළා. ඒ එදා රජුරු දැනගත්තා මේ අසහාය සද්ධාවේ පරිමාව. රජුරු සියලු සැප සම්පත් එක්ක රාජ භාණ්ඩාගාරින් ඇතිවෙන්න යාට අවශ්‍ය දේවල් දීලා තියෙනවා. මැරේනකන් ජීවත් වෙන්න අවශ්‍ය පදනම හදලා දීලා තියෙනවා. සුවපහසු ජීවිතයකට දොර ඇරලා තියෙනවා. ditta dhammedani vipaka dani. ඊටත් වඩා ඒ අයගේ ජීවිතවල බලන්න ඒගොල්ලෝ කර කටුක ජීවිතය කෙලෙස් වලින් හැල්ලු කරගත්තේ නැහැ. ඒගොල්ලෝ ධර්මයේ ඉස්සරහට ගත්තේ. අපිටත් කණ්ඩ නැතු ඉන්නවා මොකටද හාඳුල්ලට දෙනවා තියෙන විදියට එහෙම ගත්තේ නැහැ. ඒගොල්ලෝ ජීවිතේ අතහැරලා දරුවෝද අතහැරලා තමයි ධර්මයට සමවැදුනේ බුද්ධ ශාසනයට එකතු වුනේ. ඉතින් ඒ එකතු වෙච්ච මිනිසුන්ට ලොකු ප්‍රතිලාභයක් තිබ්බා. ඉතින් ඒ ප්‍රතිලාභේ පොඩි එකක් නෙමෙයි. ඒ නිසා පින්වත්නි ඔයාලගේ ජීවිතේ අපිට එහෙම බෑ බලන්න. අපිට හැම වෙලාවෙම මමත්වයේ පදනම් කරගත්ත පුද්ගල භාවයෙන් පිළිගත්ත ලෝකයේ අගය වටිනාකම වැටහිලා ඒවට වටිනාකම දීලා ලෝකයේ පැත්තටම අරමුණු පස්සේ දුව දුවා කෙලෙස්ම හදා හදා පින්වත්නි අபிසංස්කාරයන්ම නඩත්තු කරන කෙලෙස්ම නඩත්තු කරන ස්කන්ධයන්ම ආත්මීය දෘෂ්ටියකින් පිළි අරගෙන නඩත්තු කරන කමක් ඇතුලේ නැවත නැවත මේ කාම ලෝකයට එන්න පෙරුම් පුරන જાතියක් අපි. මේ ලෝකය කියන්නේ නැවත නැවත එන්න ඕන තැනක් නෙමෙයි. මේ ලෝකය කියන්නේ සම්පූර්ණ නික්මෙන්න ඕන තැන. මේ ලෝකෙට එන හැම මිනිහෙක්ම දුකත් එක්ක ඉන්නේ. තම තමන්ගේ ඇතුළාන්තයේ දෙස බලන්න. හැම වෙලාවකම දුක දුක අඩු කරගන්න කියලා හිතාන කොච්චර උත්සාහ කළත් එන්නේ එන්න දුකේ අඩුවක් නෑ. එන්නේ එන්න දුකේ මෝරණකමක්, දුකේ වැඩිවීමක්, දුකේ වර්ධනයක් තියෙන. පැවැත්ම ඇතුලේ ඉස්සරහට දුක අඩු වෙයි කියලා හිතානේ හිටියට, එන්නේ එන්න දුකේ වැඩිවීමක්. ඇයි? ධර්මයක් නැති වුණාම දුක මිය යන්නේ, දුක වැඩෙනවා. චතුරාර්ය සත්‍ය ඔස්සේ විමස විමසා බලමින්, තමන්ගේම ජීවිතේ මානසිකාරය කරමින්, කුසලයේ උපද්දවන්නේ කෙසේද, සමාහිත බව උපද්දවන්නේ කෙසේද, ධර්මයේ දරන්නේ කෙසේද, ලෝකයේ ගැන මෙදහත්ව වසන්නේ කෙසේද, තම තමන්ගේ ගත සහ සිත පිළිබඳ මෙදහත් සිතකින් උපේක්ඛා සහගතකමකින් ජීවිතේ ගෙවන්නේ කෙසේදයි විමසා බලන කෙනෙකුට තමයි පින්වත්නි දුක නිමා වෙන්නේ. එහෙනම් ඔබ එක දෙයක් තේරුම් ගන්න. ඔබ ඉන්නේ දුක නිමා වෙන රටාවක නෙමෙයි, දුක වැඩෙන රටාව. ඔබ මොනවා කළත් දුක වැඩිනවා, දුක අවසන් වෙන්නේ. එනිසා දුකේ නිමාව පිණිස ඔබ ඔයගොල්ලන්ගේ ජීවිතේ ලෑස්ති කරගන්න. ඒ ලෑස්ති වෙ කරගන්නවා නම් ඔබට කරන්න ලොකු දේවල් නෑ. ඔය ඉන්න තැන්වලම ජීවිතයේද ධර්මයේද එකක්සේ දකින්න. ජීවිතේ වෙන එකක්, ධර්මයේ වෙන එකක් කියලා දැක්කාම ඔයාලා ධර්මයේ හොයාගෙන පන්සල් වලට දුවගෙන යනවා. ධර්මයේ හොයාගෙන පන්සල් වලට දුවන සාම්ප්‍රදායික ශ්‍රාවකෙක් වෙන්න එපා. ධර්මයේ තමන්ගෙම ඇතුලේ ගවේෂණය කරන මූලික බුද්ධ වචනේට එකතු වෙච්ච ශ්‍රාවකෙක් වෙන්න. ඒ මූලික බුද්ධ වචනේට එකතු වෙනකොට ලස්සනට ප්‍රතිපත්තිය මත ඔයාලා ශක්තිමත් වෙයි. ඔයාලගේ ජීවිතය තුළ ප්‍රතිපත්තිය වැඩි. ඒ ප්‍රතිපත්ති සහගත කමකින් සදාතනිකවම නික්මෙන්ට ඔය පින්නතුන්ලාට ඔය පින්නතුන්ලාගේම ජීවිතවල පොටක් පෑදී. ඒ පොට පාද ගන්න එකට පොඩි උදව්වක් විතරයි දේශකෙක් ධර්මාසනයක වාඩි වෙලා කරන්නේ. ඒ නිසා ඒ දේශකෙක් කරන උපකාරය ඇතුලේ පින්වත්නි ඕගොල්ලෝ ඕගොල්ලන්ගේ ජීවිතයේ ධර්මයේ හරහා තක්සේරු කරගන්න. හැම වෙලේ තක්සේරු කරගන්න කියලා මෙතන අදහස් කරන්නේ හැම වෙලාවෙම ජාවේ ගන්න මට පුළුවන්, මට අවබෝධය කරා යන්න පුළුවන් කියන ඒ පුළුවන් කියන හයිය ගන්න. අනේ මට නම් බැරි වෙයි, අපි කොහොමද නිවන් දකින්නේ, මෛත්‍රී බුද්ධ ශාසනයවත් බලමු වගේ ඒවා ගන්න එපා. හැම වෙලාවකම ජාවේ ගන්න මට පුළුවන්, මේ බුද්ධ ශාසනය මට හම්බුනේ පිරුණම් පාණ්ඩයි, සෝතාපන්න ඵලයට පත් වෙන්නයි බුද්ධ ශාසනය හම්බ වුනේ, මට බැරි නෑ කියලා ජාවේ ගන්න. ඒ ජවය ඇතුලේම තමයි අර ඔය පින්නතුන්ලාට හැම වෙලාවෙම මේ කටුක සංස්කාර වුණත් මනාප සංස්කාර වුණත් ඉදිරිපත් වී ඇති බව දකින්න, ඒවා රැස් කළෙත් තමන්ම බව දකින්න. ඒක තියාගන්න ජීවිතේ. තුන්වෙනි කාරණේ තමයි තනි තනිව ධර්මයේ දියුණු කරන්න. ධර්මයට සංයෝග එපා. අපි එකතු වෙලා බණ අහන්න ඕන, එකතු වෙලා ධර්ම දාන කරන්න ඕන. හැබැයි දියුණු කළ යුත්තේ තනි තනිව. ඔයත් එනවද මාත් භාවනා කරනවා, අපි දෙන්න එකතු වෙලා භාවනා කරමු කියන ඒවට යන්න ඉන්න. ඔයත් භාවනා කරන්න මමත් භාවනා කරන්නම් කියන තැනක ඉන්න. එන්න අනේ කවුරු හරි ඉන්න ඕන භාවනා කරන්න. කෙලෙස් වලට කවුරු හරි දෙවන්නේ කොන උනාට සමත විපස්සනා වශයෙන් සිත පුරුදු කිරීමට දෙවන්නේ කොමනා නැති බව දකින්න පින්වත්. ඒක ඔයාලා ජීවිතයට අවශ්‍ය දෙයක්. ඒත් එක්කම පින්වත්නි ඔයාලගේ ජීවිතය තුළ හොඳට ඔබගේ ගත සහ සිත ඔබගේම සිතින් ධර්මයේ හරහා විමසන්න. එතකොට මේ මොහොතේ අත්දකින අත්දැකීම කෙලෙස් විතර්ක ਵਿਚාර වලින් තෙත් වෙන්නේ නැතුව යනවා. ඒ තෙත් වෙන්නේ නැති වුණාට පස්සේ ඔබට මේ මොහොත වැටෙන්නේ දුකක් හැටියට. මේ මොහොත දුකක් නම් මොහොතක් මොහොතක් ගානේ ඇති වෙමින් නැති වෙමින් යන ලෝකයේ ඇතුලේ අනාත්මය ප්‍රකට කර ගන්න. ඒ අනාත්මය ප්‍රකට වෙනකොට ඕගොල්ලන්ට තණ්හා කරන්න ලෝකයක් හම්බෙන්නේ නැහැ. මාන්නයක් කරන්න ලෝකයක් හම්බෙන්නේ නැහැ. දිට්ටි කරන්න ලෝකයක් හම්බෙන්නේ නැහැ. තණ්හාමාන දිට්ටි ගැලවිලේ යන එතන තමයි ප්‍රපංච වලින් මිදුණු නිෂ්ප්‍රපංච ශ්‍රාවකත්වයක් හම්බ වෙන්නේ. එබඳු ශ්‍රාවකත්වයක් පිණිස මේ දේශනා උපකාර වේවායි මම ප්‍රාර්ථනා කරනවා. දේශනාවේ දායකත්වය රද්දොළුගම ජාතික නිවාස යෝජනා ක්‍රමයේ පදිංචි තරීන්ද්‍ර අවිෂ්කරණවක තරුණ මහත්මාත්, සෙනුක අචින් රණවක තරුණ මහත්මා, තේ දරුවන්ගේ මෞතුමියත් මේ දේශනාවට මැදිහත් වෙලා තිබෙනවා. ඒ පින්තුන්ට ආශිර්වාද කරනවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. ජීවිතාවබෝධයේ ධර්මාවබෝධයේ පිණිස පිනතුන්ලාට මේ කුසල් බලවත් වේවා. පින්වත් දරුවන්ටද මේ කුසල් සුවසේම ජීවිතාවබෝධය කරා යන්නට මේ කුසල් හේතු වාසනා වේවායි අපි ප්‍රාර්ථනා කරනවා. ඒ පින්වත් දරුවන්ගේ මවතුමිය ඇතුළු මේ සම්බන්ධ වී සිටින සියලු පින්නතුන්ට මේ කුසල් උපකාර වේවා, නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. ජීවිතාවබෝධයේ ධර්මාවබෝධයේ පිණිස මේ කුසල් හේතු උපකාර වේවායි අපි ප්‍රාර්ථනා කරනවා. පරලෝසපත් ඥාතීන් වන ලොකුමැණිකේ කප්පාගොඩ මහතාව, සිල් ජයරත්න මහත්මා, එම්.පී. රූපසිංහ මහත්මා, සියාතුහාමි මැදගොඩ, සිරිසේන රණවක, බන්දුල රත්නායක, සීතා රත්නායක, සංජය ක්‍රිෂාන්ත, සල්ගාදු කියන මහත්ම මහත්මීන් ප්‍රදාන මේ පිනතුන්ලා නමින් මිය පරලෝගිය සංසාරගත සියලු ඥාතීන්ට මේ කුසල් අනුමෝදන් වේවා. ඥාතීන්ගේ භවයේ සුවපත් වේවා. සංසාර දුක්ගෙවා ලබනු තුම් නිවන් පිණිසම මේ කුසල් හේතුපකාර වේවායි අපි අදිෂ්ඨාන කරනවා. එවගේම ශෙනුක රණවක පුතනුවන්ටත්, අවිෂ්ක රණවක පුතාටත් බුද්ධාදී රත්නත්‍රය ආශිර්වාදයේ තුලින් සිතක් ශාන්තියක් වේවා, කායික මානසික සුවසහනී වේවා. ඒ පින්වත් දරුවන්ගේද සත්පුරුෂ බලාපොරොත්තු සමෘද්ධිමත් වේවායි අපි ප්‍රාර්ථනා කරනු. දේශකයන් වහන්සේ වෙච්ච අපටත්, සියලු මහා සංඝරත්නයටත්, දෙමෝපියන්ටත්, ගුරු ස්වාමින් වහන්සේලාටත්, සියලු දෙනා වහන්සේටත්, ලක්වාසී ලෝකවාසී සියලු පූජනීය මහා සංඝරුවනටත්, අපවත් වී වදාළ සියලු මහා සංඝරුවනටත් මේ කුසල් සුවසේම නිවන් මඟ වැඩි පිළිවෙත් පුරා නිවනින් නිවී සැනසීමට මේ කුසල් නිවන් දොරටුවක් වේවා. අවිස්කරණවක මහතාගේ සහයේ පවුල්වල සියලු දෙනාටමත්, රැස්ුණා වූ සියලු දෙනාටත් මේ කුසල් නිවන් පිණිස වේවා. සතරවරං රජ දරුවන්, සක්දෙවිඳුන් ප්‍රදාන සියලු දෙවියන්ටද, බ්‍රහ්ම රාජ මණ්ඩලවලටද, අවීචේ පටන් බවාග්‍රේ දක්වා විහිදී පැතිරී පවතින පෙනෙන නොපෙනෙන හැම දෙනාටමද මේ කුසල් නිවන් දොරටුවක් වේවා. ආකාසට්ටා චබුම්මට්ටා දේවානාගා මහිත්තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කන්තු සාසනං. ආකාසට්ටා චබුම්මට්ටා දේවානාගා මහිත්තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කන්තු දේශනං. ආකාසට්ටා චබුම්මට්ටා දේවානාගා මහිත්තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කන්තු ත්වං සදා. ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි.
රාගක්ඛයෝ